වසන්ත සමරසිංහ මන්ත්‍රීතුමා එමතුමා විනාඩි 15ක් කාලයක් ඔබතුමාට.
ගරු මූලස්ථානවල මන්ත්‍රීතුමනි, අද දවසේ අපේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා වෙන විපක්ෂයේ මට හිතෙන ගේන්න හදපු තුන්වෙනි විශ්වාස භංගමේ පළවෙනි එක අද මම කියන්න හැදුවේ අගමැතිතුමනි අපි තව හොයනවා. ඉතින් ඒකත් ඕගමම ඉදිරිපත් කරන්න ලේසි, මොකද මේ ජයකුඩු ඇමතිතුමාගේ විශ්වාස භංගයටත් ඒකම තමයි විපක්ෂයට සිද්ධ වෙන්නේ. ඒ නිසා මේක අපු අලුතෙන් දෙයක් සිද්ධ වෙන්න දෙයක් නැහැ. හැබැයි මේ විවාදය ඇතුළේ විපක්ෂය උත්සාහ කළා, විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු මේ විශ්වාස භංග යෝජනාව කුමාර ජයකුඩු මන්ත්‍රීතුමාට ගොනු කරා. අපි තාම පැහැදිලිව කියනවා, අපි රජයක් හැටියට සාමූහික වගකීම දරන ජනාධිපතිවරයා එක්ක කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම දරමින් තමයි මේ වැඩේ කරන්නේ. එනිසා මේ ගල්ලඟුරු පිළිබඳ කතාව මේ පහුගිය මාස කීපෙම අපේ රටේත් මේ පාර්ලිමේන්තුවේ විවිධ තැන්වල සාකච්ඡාවට ගැනුණා. ඉතින් මේක මෙච්චර එනකොට අර දෙවෙනියට දෙන්න කියන කතාවකුත් වෙනවානේ ගරු සභාපතිතුමනි. ඉතින් ඒක පිටිපස්සේ තියෙනවා පොටෙන්ෂියා තමයි දෙවෙනියා. තෝරලා හිටිය මේ අවසානට ක්වොලිෆයිඩ් වෙන සමාගම් දෙකෙන් එකක්. ඒගොල්ලෝ තමයි දිගටම ගල්ලඟුරු දුන්නේ. හැබැයි සමහර ඒවා ටෙන්ඩර් නැතුව ටෙන්ඩරකින් තෝරගත්ත කවුරු කවදාවත් දීලා නැහැ බලනකොට. ඉතින් මේ පොටෙන්ෂියා එකේ සල්ලි සමහරට තවත් වැඩ කරනවා. ඉතින් ඒවට කෑ ගැහුවා කියලා පාර්ලිමේන්තුව ඇතුලේ පොටෙන්ෂියා කර මේක දෙන්න වෙන්නේ නැහැ. ඒකත් කියන්න එපා. එතකොට මේ ක්‍රියාවලිය තුළ මේ ගල්ලඟුරු සැපයුම් ක්‍රියාවලිය ඇතුලේ කුමාර ජයකුඩි මන්ත්‍රී එමතුමාට කොහොමද විශ්වාස භංගයක් එන්නේ? කියන්නේ එතුමා මේ ජනතාවට නැත්නම් රටේ ජනතාවට අලාභයක් කරන්න කටයුතු කරාද, වංචාවක් කරාද කියන කාරණය. දැන් මේ සංවාදය ඇතුළේ ඉගෙන ගුණා මේ ලේකම්වරයා කිව්වා කියලා මේ වංචාවක් සිද්ධ වෙලා තියෙන දූෂණයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. එහෙම ප්‍රකාශයක් කරපුවා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් තියෙන වගකීමක් ලේකම්වරයාගේ ප්‍රකාශය පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්න කියලා කියන එක හරි. ඒ වගේම ලේකම්වරයාටත් වගකීමක් තියෙනවා, ආවට කියාට ප්‍රකාශ කරන්න බැහැ ඌට. ඔහු තොරතුරු සහිතව එවැනි දූෂණයක් වංචාවක් සිද්ධ වෙලා තියෙනවා, ඒකට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. පරීක්ෂණ පවත්වන්න ඕනේ. ඒ සිද්ධ වෙච්ච ක්‍රියාවලිය පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. එහෙම නැතුව නිකම්ම කියලා යන එක ගැලපෙන්නේ නැහැ. නිසා ලේකම්වරයා එහෙම එකක් කියලා තියෙනවා නම් කොහරි තැනක ඒ අදාළ මන්ත්‍රීවරුන්ට පුළුවන් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න කියන කාරණේ ලිඛිතව දැනුම් දෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම ගරු මූලාසනාලෝට සභාපතිතුමනි, ගල්ලඟුරු වංචාව පිළිබඳ සාකච්ඡාවේ මතු කරන්න උත්සාහ කරන්නේ දැන් දැනුත් කිව්වා ඒක මන්ත්‍රීතුමේ බිලියන 22ක් පාඩුවලු කියලා. දැන් අපි බලන්නේ මේක ගණන් හැදුවේ කොහොමද කියලා හොයාගන්න. වෙනම පාඩමක් කරගන්න නේ මට ඉතින්. බිලියන 22ක් පාඩුවයි කියලා. මොකද මේ ගල්ලඟුරු සංවාදේ නැත්තම් මේ ගල්ලඟුරු සැපයුම පිළිබඳ ඇවිල්ලා තියෙන ක්‍රියාවලිය ඇතුලේ පාඩුවක් සිද්ධ වෙලා තියෙනවද කියන කාරණේ ගත්තොත් එහෙම ඔව් පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. ඒ සිද්ධ වෙච්ච පාඩුව අවම කර ගැනීම සඳහා මේ ටෙන්ඩර් ක්‍රියාවලිය ඇතුළේම අනුගමනය කරපු ප්‍රසම්පාදන කොන්දේසි තියෙනවා. ඒ ප්‍රසම්පාදන කොන්දේසි අනුව නැත්තම් ටෙන්ඩර් කරන පටිපාටිය ඇතුලේ ප්‍රමිතියෙන් යුතු ගල්ලඟුරු සැපයේම සැපයුම් කරුවාගේ වගකීම සභාපතිතුමා. එනිසා අදාළ ප්‍රසම්පාදන කමිටුව, ඒ ටෙක් එක තාක්ෂණික ඇගයීම් කමිටුව මේ සියල්ල විසින් ඒ අදාළ ප්‍රසම්පාදනය සම්පූර්ණ කරලා ඒ තොරතුරු ටික අනුව අදාළ සැපයුම්කරුවා තෝරා ගන්න. ඒ සැපයුම්කරුවා තමන්ගේ සැපයුම වෙනුවෙන් එකඟතාවයකට එනවා. ඒක තමයි විදිය. ඒ එකඟතාවයට ආවට පස්සේ එකඟතාවයත් එක්ක තමයි අපි වැඩ කරන්න ඕනේ. දැන් මෙහෙම ක්‍රියාවලියක් සිද්ධ වෙච්ච ඉතිහාසය ඇතුලේ මේ ගල්ලඟුරු සැපයුම ඉතිහාසය ඇතුලේ අපි ගිහිල්ලා හොයන් බලපුවාම මේ වගේම නැව් පිටින් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. 2014-17 කාලේ නැව් හතක් ප්‍රතික්ෂේප වෙනවා ගරු සභාපතිතුමනි. 2014-17 කාලේ නැව් හතක් ප්‍රතික්ෂේප වෙනවා කොහොමද? සැපයුම් කරුවාගේ වරායෙන් ගන්නවා පරීක්ෂණය, සාම්පල් පරීක්ෂාව. ඒකත් ප්‍රතික්ෂේපයි. ප්‍රතික්ෂේපයි කියලා කියන්නේ මේක කලින් තිබුණේ මේ කැලරි ප්‍රමාණය 5800යි 6300යි අතර. එනිසා අපේ බලාගාරයේ සකස් වෙලා මේ බලාගාරයේ ප්‍රමිතීන් වලට එනකොට මේකේ මේ කැලරි ප්‍රමාණයත් යම් වෙනස්කම් වෙනවා. ඒක අදාළ තාක්ෂණික කරුණක්. ඒ ඉංජිනේරුවන් මේ අදාළ තාක්ෂණික කරුණත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. හැබැයි ඒ නැව් හත ප්‍රතික්ෂේප වෙච්ච නැව් හත ගොඩබාන වරාය එහෙම නැත්නම් අපෙත් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. එතකොට පටවන වරායෙත් ප්‍රතික්ෂේපයි ඒ සාම්පල්, මෙහෙ බාර ගන්න වරායෙත් සාම්පල් ප්‍රතික්ෂේපයි. ඊට පස්සේ යනවා තුන්වෙනි අර 3rd ඩම්පය ළඟට. එතකොට තුන්වෙනි පරික්ෂණ වාර්තාව ගත්තාම මේ හතම ප්‍රතික්ෂේප නැහැ. තුනක් හතරක් ප්‍රතික්ෂේපයි තුනක් අන්න ඒගොල්ලෝ කියන හොඳයි කියලා. හැබැයි මේවා सिद्ध කරන්නේ මාස කීපයකට පස්සේ පරික්ෂාව. නේ මාස කීපයකට පස්සේ. ඉතින් ඒ නිසා මේ මේ ක්‍රියාවලිය මේ ගල්ලඟුරු සම්පාදනයේදී මේ විදිහට තිබුණා. මේකේ තව කරුණක් තියෙනවා ගරු සභාපතිතුමනි කියනවනේ මේ සමාරය වගේ අලාභයේ ගණන් හදලා එහෙම නැත්නම් මේ ප්‍රසම්පාදනයේදී ඒ ආයත එක්ක සැපයුම් කරුවත් එක්ක එන්න ඕන එකඟතාවයේ හරියට එකඟ වෙලා මේ වෙච්ච සැපයුමේදී වෙච්ච ප්‍රමාදයට නැත්නම් ප්‍රමිතියෙන් තොර ගල්ලඟුරු සැපීම සම්බන්ධයෙන් අය කර ගැනීම හරියට කරාද කියලා හෙව්වොත් එමේ ඒත් නැහැ. ඒවත් හරියට කරලා නැහැ. මොකද පොටෙන්ෂියල් එකත් එක්ක මේ සැපයුම දිගට ඇවිල්ලා තියෙන්නේ. ඒ කාලේ සමහර ඒවා තිබුණේ ටර්ම් ටෙන්ඩර් එක එනවා. ටර්ම් ටෙන්ඩර් එක සප්ලයි කරනවත් එක්කම එනවා ස්පොට් ටෙන්ඩර්ස් දෙක තුනක් ඇතුළට. එමර්ජන්සි පර්චේසින් එනවා. මොකටද? ඒක තමයි ගහන්න ලේසි තැන. ඉතින් එමර්ජන්සි පර්චේසින් ආපුවාම හදිසි මිලදී ගැනීම ආපුවාම ස්පොට් එක දාලා හදිසි මිලදී ගැනීම එනවා. වැඩිපුර කරන්නේ ඒවා. ඉතින් මේවා අතර සමහර ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ ඉතිහාස කතාව ඇතුළම මේ ගල්ලඟුරු සම්පාදනයේදී මෙවැනි සිදුවීම් වාර්තා වෙනවා. මෙවැනි තත්ත්වයන් තියෙනවා. එතකොට ඒ වගේ මැදිහත් වෙච්ච අය මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙච්ච අය ඒ ක්‍රියාවලිය ඇතුලේ සමහරු ප්‍රතිලාභ ගත්ත අය වරප්‍රසාද ලැබපු අය ඉන්නවා. හැබැයි මේ අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ලෙස මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්පූර්ණ කරලා සැපයුම් කරුවා තෝරනකොට මේකේ ප්‍රශ්නේ වැඩි වෙන්නේ කන්ටිනියු සප්ලයි එක දීපු අර පොටෙන්ෂියා කියන සමාගම වෙනුවට වෙන කෙනෙක් තේරෙනවා. ඒක තමයි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව ඔහු තමයි තේරෙන්නේ. ඒක ඔහුත් එක්ක අපි එකඟතාවයට එනවා. එකඟතාවයකට ඇවිල්ලා අදාළ ගිවිසුම අනුව ඔහු සපයනවා. ඒ සපයනකොට ඔහු මෙහෙට ගල්ලඟුරු ගෙනාවට පස්සේ කරු සභාපතිතුමනි ගෙන ගල්ලඟුරු වලින් 180යි උට ගෙවන්නුනේ 120ක් රඳවා ගන්නවා. වටිනාකම සඳවා ගැනීම ගත්තොත් මේ වෙනකොට ඩොලර් මිලියන 15කට ආසන්න. ඒ නිසා මේ ගල්ලඟුරු සම්පාදනය ක්‍රියාවලිය තුල ඒ ප්‍රමිතියට අදාළ එහෙම නැත්නම් අපේ ඉස්පෙක්සලට අදාළ අපේ නිර්ණායකවලට අදාළ අපේ බලාගාරයේදී පුච්චනකොට මෙච්චර ගල්ලඟුරු ටොන් එකක් පුච්චනකොට විදුලිය මෙච්චරයි නිෂ්පාදනය වෙන්න ඕනේ. ඒ ප්‍රමිතියට අදාළ ගල්ලඟුරු ඔහු ලබා නොදුන්නොත් ඔහු අපිට සිද්ධ වෙන. එහෙම නැත්නම් ඒ අපිට සිද්ධ වෙන නිෂ්පාදනයේ සිද්ධ වෙන අඩුව අවම කර ගැනීම සඳහා තමයි ගරු සභාපතිතුමනි අර පර්ෆෝමන් බොන්ඩ් එක වගේම ඔහුගේ මේ ගෙවීමේදී අපි කරන බොන්ඩ් එකේ තියාගන්න අඩුව තියාගෙන තියෙන්නේ. ඒතර ඒ අනුව දැන් මේ වෙනකොට කෝටි 850කට ආසන්න මුදලක් අපි අය කරගන්න කටයුතු කරලා තියෙනවා. ඒ අය කරගන්න කටයුතු කරන්න වෙන මොකුත් නිසා නෙමෙයි ඔහු ඒ අදාළ ස්පෙක්ස් එකට අනුව ඒ අදාළ ප්‍රමිතියට අනුව ගල්ලඟුරු සැපයීමේදී වෙලා තියෙන අසමත්කම විසින් ශ්‍රී ලංකා රජයට දරන්න සිද්ධ වෙනවා නම් අලාභයක්. එහෙම නැත්නම් විදුලි නිෂ්පාදනයේදී අඩුවක් සිද්ධ වෙනවා. ඒ විදුලිය නිෂ්පාදනය කරලා අපි වෙන තැනකින් කොහෙන් හරි අපි උදාහරණයක් ගත්තොත් එහෙම සෝලා තියෙනවද කියලා බලන්න ඕනේ, හයිඩ්‍රෝ තියෙනවද කියලා බලන්න ඕනේ, ඩීසල් තියෙනවද කියලා බලන්න ඕනේ. මේ ඕනම එකකින් අපි මේක නිෂ්පාදනය කරගන්න ඕන. මොකද අපේ පරිභෝජනයට අවශ්‍ය වෙනවා. අන්න ඒකට දරන පිරිවැය අවම කරගන්න පිරිවැය කවර කරගන්න තමයි අපි එක ගන්න. ඒක තවදුරටත් අඩු වෙනවා. අන්න අපි තීරණයක් කරන් තියෙනවා ඒ අදාළ සමාගමට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා නීත්‍යානුකූල ක්‍රියාමාර්ග අරගෙන ඒ ප්‍රමාණය ගන්න. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මෙන්න මේ කටයුත්ත තමයි අපි දැන් මේ කරමින් යන්නේ. එතකොට මේ කටයුත්ත කරන් යනකොට මේ පෙර සිද්ධ වෙච්ච ඉතිහාසය ඇතුළේ සිද්ධ වෙච්ච සමහර සිදුවීම් හොඳටම දන්නාත් බොරු කියනවා මේකේ. මොකද මේක කුමාර ජයකොඩි ඇමතුමා තනියම මැදිහත් වෙලා එයා කැමති කෙනෙක් තෝරලා පොටෙන්ෂියා වගේ අරයට දෙන්න කියලා කැබිනට් මණ්ඩලයට යෝජනාව ගෙනල්ලා කැබිනට් එකේ අය කැමති වෙලා එකඟ වෙලා ඒ යෝජනාව අනුව ඒ ආයතනට දීලා නම් තියෙන්නේ නැ එහෙම එකක්. එහෙම එකක් නෙමෙයි. මේක නිශ්චිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් යටතේ තමයි මේ කටයුත්ත අපි කරලා තියෙන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි මෙන්න මේ தත්ත්වය යටතේ තමයි අපි මේ අලාභයේ පිළිබඳ කාරණේ ගන්න. මේක අලාභයේ ගණනය කරපු ආකාරය. මම ඒක බැලුවේ මේ ඩොලර් රුපියල් බිලියන 22ක් විතර අලාභ වෙලා තියෙනවා කියලා කිව්වා. දැන් අපි කෝටි 850කට ආසන්න මුදලක් ආවරණය කරගෙන තියෙනවා. අපි හිතනවා මේක ප්‍රමාණවත්. එහෙම නෙවෙයි නම් තවදුරටත් මේ වෙලා තියෙන අපිට විදුලිය නිෂ්පාදනය වීමේදී සිද්ධ වෙච්ච අඩුව සම්පූර්ණ කරන්න අපිට ඩීසල් නැත්නම් වෙනත් ප්‍රභවයක් පාවිච්චි කරන්න වෙනවා නම් ගරු සභාපතිතුමනි ඒ වෙනුවෙන් දරන්න වෙන වියදම කොච්චරක්ද බලලා ඒක ජනතාවට දෙන එක වෙනුවට ඒක සමාගමෙන් අය කරගන්න තමයි අපි නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න. අපි ඒක තමයි අපේ සැලැස්ම. ඉතින් ඒ නිසා දැන් මේ මේකට අදාළව පැති දෙකකින් මේ ගණනය කිරීම මේ මේ අලාභය ගණනය කරන්න අපි සවා බලලා තියෙනවා. විශේෂයෙන් ප්‍රමිතියට අදාළව නිපදවීම සිදුවන්නේ නම් අන්න එතකොට ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදනය වෙන සිදුවන්නේ නම් ප්‍රශ්නේ නැහැ. ඒක ප්‍රමිතියට අදාළ නැත්නම් අධිපරිභෝජනයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ගල්ලඟුරු මෙට්‍රික් ටොන් එකකින් විදුලි ඒකක හදන්නේ කොච්චර ප්‍රමාණයක්ද අපි හිතමුකෝ 10යි කියලා. හැබැයි දැන් ගල්ලඟුරු මෙට්‍රික් ටොන් එකකින් අපිට විදුලි ඒකක 10ක් හදන්න බෑ. ඒ කියන්නේ ඒක දැන් අපිට මෙට්‍රික් ටොන් එක යනවා මෙට්‍රික් ටොන් විදුලි ඒකක 10ක් හදන්න කිලෝග්‍රෑම් 1200ක්. ඒ කියන්නේ ටොන් එක වෙනුවට තව දශම දෙකක් වැඩි වෙලා. එතකොට සිද්ධ වෙනවා අන්න ඒ නිෂ්පාදනය පවත්වාගෙන යෑම වෙනුවෙන් වැඩිපුර ගල්ලඟුරු පරිහරණය කරන්න වෙනවා. ඒක නිසා තමයි අධිපරිභෝජනයක් සිද්ධ වෙනවා. අපට අවශ්‍ය මෙගාවොට් එක බලාගාරයක් 270යි. ඒ බලාගාරයේ දුවන් අවශ්‍ය කරන ගල්ලඟුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 100යි නම් තව ප්‍රමාණයක් වැඩියෙන් පරිභෝජනය කරන්න වෙනවා. අන්න එතකොට අධිපරිභෝජනයක් සිද්ධ වෙනවා. අධිපරිභෝජනය හරහා අපිට වෙන අලාභයක් ඒක කව කරගන්න අපි දැන් මුදලක් අය කරගෙන තියෙනවා. බොන්ඩ් එක නවත්තන් තියෙනවා. දෙවැනි එක සභාපතිතුමනි දැන් මේක අමතර නිෂ්පාදනයක් කරන්න වෙනවාද? ඒ කියන්නේ අමතර නිෂ්පාදනයක් කරන්න වෙනවා කියලා කියන්නේ ගරු සභාපතිතුමනි දැන් අපේ මෙගාවොට් ප්‍රමාණය අපිට 270 නිෂ්පාදනය කර ගැනීම සඳහා ජනනය කර ගැනීම සඳහා ගල්ලඟුරු මෙට්‍රික් ටොන් 100 වෙනුවට අපි 120,000ක් පාවිච්චි කරමු. හැබැයි 120,000 පාවිච්චි කරාට ඒත් එන්නේ නැත්තම් අපි හිතමු 270 වෙනුවට එන්නේ 260යි. එතකොට තව 10ක හිගයක් එනවා. එතන ඒ 10ක හිගේ ආවට පස්සේ අපිට අපේ ජනන සැලසුම ඇතුලේ තියෙන ජාතික ජනනය ජනන සැලසුම තුළ තියෙන ජනන ප්‍රබවයන් මොනවාද කියලා අඳුරගන්න. ඒ ජනන ප්‍රබවයන් අඳුරගෙන ඒ ජනන ප්‍රබවයන් හරහා අපි පාවිච්චි කරන්න ඕනේ මොකද්ද කියලා තීරණය කරමු. අපිට හයිඩ්‍රෝ නැහැ. මොකද මේ මහ කන්න ඉවර වෙලා යල් කන්න එන්නේ බලාගාරවල තියෙන අපේ ජල විදුලි බලාගාරවල තියෙන වතුර ටික තියාගන්න ඕනේ කන්න වැඩ කරගන්න ඕන නිසා. ඒ වගේම අපිට LNG එක නැහැ. තාම අපි පටන් අරන් නැහැ. ඒ වගේම අපිට සෝලා වගේ එකකින් දවල්ට ගන්න පුළුවන් වුණාට බැටරි ප්‍රමාණවත් නැහැ රෑට රඳවා ගන්න. ඒ නිසා අපි ඒකටත් යන්න තීරණ අරන් තියෙනවා. බැටරි ගණන්ලා දවාලේ කරන නිෂ්පාදනයේ ගබඩා කරලා තියලා මිලදී ග්‍රිඩ් එකට එකතු කරන්න පුළුවන් විදිය යෝජනාව අපි දීලා තියෙනවා. එහෙම නැත්නම් දැන් අපිට යන්න වෙනවා ඩීසල් වලින් පාවිච්චි කරන්න. ඒක ඩීසල් පාවිච්චි කරන්න යනකොටත් අපි දන්නවා මේ ලෝක ගෝලීය තත්ත්වයත් අපිට යම් බලපෑමක් ඇති කරලා තියෙනවා. මේක හැමදාම වෙන එකක් නෙමෙයි. ලෝක ගෝලීය තත්ත්වය මේ දේශපාලන තත්ත්වය අපිට බලපෑමක් ඇති කරලා තියෙනවා. සමහර විට අපිට
විනාඩි දෙකයි කරු
එමුතුම. හොඳයි එමුතුම. සමහර විට අපිට මේක පාවිච්චි කරන්න යනකොට රිෆයින් කරපු ඩීසල්ම පාවිච්චි කරන්න වෙනවා. ඒතර එතරම් කොස්ට් එක ටිකක් වැඩි වෙනවා. සමේ සියල්ල සලකලා අපි අර අමතර නිෂ්පාදනය කරන්න යන ඒ ප්‍රමාණය නිෂ්පාදනය සඳහා පාවිච්චි කරන ප්‍රබවය මොකද්ද? ඒ ප්‍රබවයට අපිට දරන්න වෙන පිරිවැය මොකද්ද? ඒ පිරිවැය ඩීසල් නම් ඩීසල්, එහෙම නැත්නම් LNG නම් LNG, අන්න එහෙම සෝලා බැටරි වලින් ගන්න එකක් නම් සෝලා බැටරි වලින් ගන්න ප්‍රමාණය, අන්නේ අමතර පිරිවැය තමයි අපිට ගණනය කරලා නැවත අධිකරණ ක්‍රියාමාර්ග අරගෙන මේ සැපයුම් කරුවකින් ගන්න තියෙන්නේ. ඉතින් අපි දන්නේ නැහැ විපක්ෂයේ මට හිතෙන්නේ දැන් ඔක්කොම ගණනය කරලත් ඉවරයි. බිලියන 22කුත් කියනවා. හැබැයි කරපු ක්‍රමේ මොකද්ද කියලා හරියට හොයන්න ගියොත් එහෙම නැතිනම් මේක හරි පහසු වෙනවා. හැබැයි ගරු සභාපතිතුමනි අපි ඊටාම පැහැදිලිව කියන්න ඕනේ මේ මූලික ක්‍රියාවලිය ඇතුලේ විදුලිය විසන්දවීමක් කිසිසේත් සිද්ධ නොවෙන්න තමයි රජයක් හැටියට අපි කටයුතු කරන්නේ. ඒ වගේම ජනතාවට පීඩාවක් ඇති නොවෙන්න අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දෙන්න අපි කටයුතු කරනවා. එනිසා අපි ඒ අඛණ්ඩ විදුලි සැපයුම ලබා දීමට අවශ්‍ය කරන අමතර විදුලි නිෂ්පාදනයක් කරන්න නම් ඒකට අවශ්‍ය කරන පාවිච්චි කරන්න ඕන ඉන්ධන ප්‍රබවය පාවිච්චි කරලා නැත්නම් විදුලි ජනන ප්‍රබවය පාවිච්චි කරලා ජනතාවට විදුලිය ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඉතින් ඒ කටයුත්ත කරන් යනකොට තමයි අද විශ්වාස භංගයක් ගෙනල්ලා පාර්ලිමේන්තුව විශ්වාස භංගයේ අවධානය දිනා ගන්න උත්සාහ කරන අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු. ඉතින් ඒක නිසා අපි කියන්න ඕනේ මේ විපක්ෂයක් ලෙස මේ යෝජනාව ගේනකොට ඒ විපක්ෂය ඇතුළේ මේ ගෙනාපු යෝජනාව ඔවුනුත් දන්නවා සමහර විට මේක නිකන් දාන්න ඕන නිසා දානවා. දැන් එහෙම නැතුව අර සුපරදු විශ්වාස භංග වලට වෙච්ච ක්‍රියාවලියම නැත්තම් මේකට සිද්ධ වෙනවා. ඒ නිසා දැන් ඒ විශ්වාස භංගට ඉදිරිපත් කරන කරුණු මත අපේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරපු කරුණු මත අපි තාම පැහැදිලි ඔප්පු කරා මේකේ වංචාවක් වෙලා නැහැ. හැබැයි ප්‍රමිතියෙන් තොර සමහර ගල්ලඟුරු සැපයුම් සිද්ධ වෙලා තියෙනවා සැපයුම් කරුවා. ඒ සැපයුම් කරුවාගේ පොෆෝමන් බොන්ඩ් එකත් ඔහුගෙන් ඒ සඳහා අය කර ගැනීමට අවශ්‍ය කරන බොන්ඩ් එකත් අපි අනුව ඒ අය කර ගැනීම කරලා තියෙනවා. ඒ අනුව විදුලි නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඒ නිසා ජනන ප්‍රබවයන් වලට දරන්න විලා නම් අමතර පිරිවැයක් ඒ අමතර පිරිවැය ජනතාවට නොදී රජයක් හැටියට දරනවා. ඒ විතරක් නෙමෙයි ඒක අය කර ගැනීම සඳහා අදාළ සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් අපි කටයුතු කරනවා කියන කාරණේ අපි මේ වෙනකොටත් පැහැදිලිව කියලා තියෙනවා. ඒ නිසා අපි කියන්න ඕනේ විපක්ෂයට මෙවැනි විශ්වාස භංග
වලින්
විශ්වාසය අහිමි වෙලා යනවා තවදුරටත් විපක්ෂයටම. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ලෙස ජනාධිපතිවරයා මේ ගැන පාර්ලිමේන්තුවට පැමිණිලා මේ ගැන කරුණු කිව්වා. ඒ නිසා පාර්ලිමේන්තුව ඇතුළු අවස්ථා ගණනාවක 27-2 ප්‍රකාශ හරහා ප්‍රශ්න විමසලා විපක්ෂ නායකතුමාට උත්තර දුන්නා. ඒ වගේම ඇමතිවරයා මේ හරහා ප්‍රශ්න ගණනාවකට උත්තර දීලා කරුණු කිව්වා. ඒ කියද්දි උත්සාහ කරන්න හදනවා අර බොරු තවදුරටත් තහවුරු කරන්න විශ්වාස භංගයක් පාවිච්චි කරන්න හදන විපක්ෂයට මේ විශ්වාස භංගයත් විශ්වාස භංගයක් බවට පත් වෙලා අද අතිවිශිෂ්ට ලෙස මේ විශ්වාස භංගය අපි පරාජය කරනවා කියන කාරණේ කියමින් මම නවතිනවා. බොහොම ස්තුතියි
සභාපති ඔබතුමන්ට.